සාදු සාදු සාදු.
සබ්බාසු සංවර පරියාය සියලු ආශ්‍රව දුරුකරණ පරියායෙන් යුක්ත වූ සබ්බාසු සූත්‍රය අසුරු කරගෙන දේශනා පෙළක් ආරම්භ කරන්නට මේ 2008 අවුරුද්දේ පළවෙනි දවසේ අපි යොදා ගන්නවා. ඒ සූත්‍ර ධර්මයේ තුලින් අපි නොදැක්ක, අපි නොදන්න, නොයසු බොහෝ දේ කෙරෙහි අපිට අපේ අවධානය යොමු කරන්න පුළුවන් වේවි. ඉතින් මේ සඳහා සුදුසු කායික හා මානසික පසුබිමක් වටපිටාවක් හදා ගන්නට ඕන. මේ පින්වතුන් හැම දෙනාම සම්භාද සහිත ජීවිත ගෙවන ඇත්තෝ. එනිසා ගත කරන ජීවිත තුළ ඇති කරගත්ත යම් යම් බැඳීම් සම්බන්ධතාවයන්ගෙන් මනස මුදවා ගැනීම එච්චර පහසු ලෙහෙසි කාරණාවක් නෙවෙයි. අපි එවෙන් ඈත් වෙලා මිදිලා ආවත් තාම අපේ සිතුවිලියේ දෙසට ගමන් කරනවා. අතහැරලා ආපු දේ පිළිබඳව, ගේ දෙවිද කඩන් පිළිබඳව, දුවදරුවන් මනුපුරු මිනිපිරියන් දේපල පිළිබඳව, මේ ආදී විවිධ දේ පිළිබඳව පමණක් නොව එන යන විට මග තොපේදී හමුවුණු විවිධාකාර අරමුණු පිළිබඳව සිහිවෙන, මතක් වෙන, ආවර්ජනය කරන, ආවර්ජනය වෙන ස්වභාවයකින් යුක්තයි. එනිසා එස අනුව යන, කන අනුව යන, නාසය අනුව යන, දිව අනුව යන, කය අනුව යන ඒ සිතුවිලි යම් පමණකට හෝ සීමා කර ගැනීමක්, පාලනය කර ගැනීමක් කරගත්තොත් ඒ නිදහස් මනස තුල ගැඹුරු දෙයක් වුවත් ධාරණය කර ගැනීමේ, ධාරණය කර ගැනීමේ හැකියාව නිරායාසයෙන් ලැබෙනවා. එනිසා අපි මේ වෙලාවේදී වෙනදා වගේම ඒ විසිරෙන මනස එක්තැන් කරගන්නට, නිහඬ කරගන්නට බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ මහා සංගරුවන පිළිබඳව සිහි කරලා බුදුගුණයෙන් හිත යම් සැනසීමක්, සංසිඳීමක් ලබාගෙන ටික වෙලාවක් ආනාපාන සති භාවනාවට මූල කමටහනට අපේ සිත අවධානය යොමු කරන්නට මේ කාලයේ මේ අවස්ථාව පළමු කොට යොදා ගන්නවා. ඉන් අනතුරුවයි ඒ අවශ්‍ය කරන සුදුසු මානසික වටපිටාව හදාගෙන සති නිමිති පහළ කරගෙන ඒ මත සිත එකඟ කරගනිමින් මේ තුන් ධර්මයට සවන් දුන්නොත් අද දවසේම අපට ලොකු ලාභයක්, ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන්කම ලැබේවි. එනිසා දැන් අපි ඒක සුදුසුකම් සපයා ගන්නට ලෝතුරා බුදු ගුණයට, සදහම් ගුණයට, මහා සංඝ ගුණයට වැඳ නමස්කාර කරමු. බුදුරජාණන් වහන්සේට, තථාගත ධර්මයට, මහා සංඝ රත්නයට ජීවිත පූජාවෙන් වැඳ නමස්කාර කරලා තෙරුවන් සරණ ගිය වාර අපමණයි. එහෙත් පින්වතුනේ අපි එහෙම බුදුහාමුදුරුවෝ ළඟ පොරොන්දු වුණත් බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේව සරණ යනවා, මම ඔබ වහන්සේව පිහිට කරගන්නවා, මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඔබ වහන්සේගේ පසුපසින් ළඟින්ම එනවා කියලා කී වාරයක් නම් අපි පොරොන්දු වෙලා ඇද්ද? ඒ පොරොන්දු වැඩි වෙලාවක් ඒ ආකාරයෙන් රකින්න ලැබුණේ නෑ. අපි බුදුහාමුදුරුවන්ගෙන් ඈතින් ඈතටම ගියා. හේත් අද දවසේ අපි ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ උඹට හිතලා මම අද දවසේ අදුතරමින් මේ අද දවසවත් තුනුරුවන්ගෙන් බැහැර වෙන්නේ නැහැ. තුනුරුවන් සමීපෙම ඉන්නවා. තුනුරුවන්ට අනුවම කය වචන හිත පවත්වනවා කියන අදිස්ථාන ඇතිවම තුනුරුවන් වැඳ නමස්කාර කොට සරණ යමින් මේ ජීවිතේ පුරා මේ සසර පුරා ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමින් පොරොන්දු කඩ කරමින් වෙච්ච වැරදි බොහෝමයි. බුදුරජාණන් වහන්සේ මට ඒ සියලු වරදට ප්‍රමාද දෝෂයට සමා වෙලා වරදින් මිදෙන්න මගේ හිත කැමැත්ත තිබුණත් පාලනයක් නැතුව අරමුණු ලැබුණාම වරදට යනවා. ඒ දුබල හිත ශක්තිමත් කරගෙන වරදට යන හිත වරදින් මුදවාගෙන ධර්මයේ පිහිටා ගන්නට, තුනුරුවන් සමීපෙන් පිහිටුවා ගන්නට, බුදු බලයේ, සදහම් බලයේ, මහසඟුණ බලයේ පිහිට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව දෙත් නලලකටගෙන තුනුරුවන් ගුණයට වැඳ නමස්කාර කරමු. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය Yeah. කරමි
සමාව ලැබීම
මට සමාව ලැබේවා මට සමාව ලැබේවා භාවනා ඉරියව ඇති කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේගේ යසිරිමත් බුද්ධ විලාසී චරිතය සමග දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් 80ක් කුඩා ලක්ෂණින් ධ්‍යාන ප්‍රභාමාලාවෙන් සද්ධර්ම බුද්ධ රශ්මි මාලාවෙන් යුක්ත වූ බුදු සිරුර සිහියට මත පියත් නගාගෙන උන්වහන්සේ දෙස බලමින් මෙසේ සිහි කරන්න මෙනෙහි කරන්න සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
සම්මා සම්බුද්ධ නම් වනසී
සිත යොමු කරන්න උත්සාහවත් වෙන්න. ආනාපාන සතිය වඩන කෙනා පළමු කොට සති නිමිත්ත හඳුනාගත යුතුයි. උජුං ඡායං අනිධාය පරිංහං සතිං උපට්ඨිත්වා සුදුකය ඍජුව තබාගෙන පරිමුඛයෙහි සිහිය පිහිටුවා ගත යුතුයි. සති නිමිති පහළ කර ගැනීම හැම කමඨහනකටම ඒකාන්තයෙන් එකතු කරගත යුතු ප්‍රතිපදාවක්. සති නිමිත්තේහි හිත තබන්නේ නැතුව කුමන හෝ අරමුණක් මෙනෙහි කළත් සිත එකඟ කිරීමක් කරන්නට අමාරුයි. ඒ නිසා දැන් මොහොතක් කය නිසල කරගෙන ඍජුව තබාගෙන හුස්ම ගැනීමේදී පිට කිරීමේදී ඔබට දැනෙන ස්වභාවයක් තියෙනවා. දැනෙන හැපෙන ස්වභාවයක් තියෙනවා. නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා. නාසිකාග්‍රේ හෝ මුඛ තොල අග මෙන්න මේ දැනෙන ස්වභාවය දැනීම මාත්‍රය හොඳට හිත පිහිටවන්න. ඒ මත එතන ස්වභාවයක් කොට දැකිය යුතුයි. නාසය අග දකින්නවා, තොලාග බලනවා කියන අදහසින් තොරව ඒ දැනීම් ස්වභාවය විතරක් හිතට අරගන්න. ඒ දැනීම් ස්වභාවය මත සිහිය පිට. ඔබ ඒ දැනීම් ස්වභාවය මත සිහිය පිටවන්නට උත්සාහවත් වුණොත් ඔබට ආස්වාස ප්‍රස්වාසය කියන කාරණාව සරල වේවි, පහසු වේවි. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් යම් සිදුරකින් ඈත බලන්න පුළුවන්. දැන් ඔබේ ඇස ඒ සිදුර දිශාවට ඇහැ හොඳට යොමු කළොත් වෙනතකට විසිරෙන්න නොදී එහාට මෙහාට යන්න නොදී ඇස අවධානය සිදුරටම සිදුර දෙසටම යොමු කරගත්තු දැන් බලන්න ඒ සිදුර ඇති තැනත් ඔබේ ඇස් ඇති තැනත් මේ දෙක අතරින් හාට හෝ ඔබට නොදැනී නොපෙනී එහාට හෝ මෙහාට හෝ යන්න පුළුවන්ද? කිසිවෙකුට එහාට මෙහාට මාරු වෙන්න බෑ. ඒ සිදුරට හරියට ඇස යොමු වෙලා ඇතනම් ඒ යොමු වීම තුළ ඒ අතර සියල්ල දැర్శණය වෙනවා. එහාට ගියක් මෙහාට ගියක් දැන දැනමයි කාටකෝ එහාට මෙහාට යන්න වෙන්නේ. දැන් බලන්න අපි ඒ සිදුර මත ඇස යොමු කරන්නේ නැතුව මේ අතරින් මෙහාට මෙහාට යන අය ගැන බලන්න ගියොත් අපි එක්කෙනෙක් දිහා හැරලා බලාගෙන ඉන්න අතර තව කීප දෙනෙක් මේ අතරින් මෙහාට මෙහාට මාරු වෙන්න පුළුවන්. නොදැන නොපෙනී යන්න පුළුවන්. එහෙත් අර සිදුරටම හිත ඇස යොමු කරගත්තොත් ඔය අතරින් නම් කාටවත් යන්න බෑ නොපෙනී. කවුරු ඒ පැත්තට ගියත් මේ පැත්තට ගියත් පෙනෙනවම මෙන්න මේ වගේ නිහඬව බලන්න ඒ දැනීම් ස්වභාවය. මේ තොලාගයි මේ මසයි මේ හමයි ඒව ගැන අවධානය යොමු කරන්න එපා. නිතරම දැනෙන ස්වභාවය විතරක් අරමුණට ගන්න. මෙන්න මේ දැනීම් ස්වභාවය තමයි සති නිමිත්ත වෙන්නේ. මෙන්න මේ දැනීම් ස්වභාවයේ සිත පිහිටනකොට දැන් හුස්ම ගන්න එක එහාට යන එක මෙහාට යන එක පස්සේ යන්න එපා. එහෙම ගිහිල්ලා කවදාවත් එකඟ කරන්න බැහැ. මෙන්න මේ නිමිත්තෙන් හිත තබා ගත්තාම අර අතරින් කාටවත් හොරෙන් යන්න බැහැ වගේ. නිමිත්තෙන් හොඳට සිත පිහිටවන්නට සිහිය පිහිටවන්නට උත්සාහවත් වෙලා දක්ෂ වුණොත් ඒ මොහොතේ එක හුස්ම රැල්ලක්වත් ඔබට හොරෙන් නොදෙන්නේ නොපෙනී ඇතුළට යන්නත් බෑ පිට වෙන්නත් බෑ. ආස්වාද ප්‍රස්වාදයෙන් හොඳට දකින්න බලන්න පුළුවන්. එනිසා හොඳට සති නිමිත්ත හඳුනගෙන දැන් සති නිමිත්තට සිහිය පිළිතුරාගෙන ආස්වාද ප්‍රස්වාසයේ ආනාපාන සතියේදී ටික වෙලාවක් යෙදෙන්න. සාදුයන් කවුරුන් සාදුනාදයක් පත්තා
Thank you.
පින්වත් සාමණේර වහන්සේලා පින් ඇති සිල්මෑණියන් වහන්සේලා ප්‍රමුඛ ගුණබර කාරුණික පින්වත්නි මගේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවදී දිනක් භික්ෂූන් වහන්සේ අමතලා මතක් කරනවා මහණෙනි මම අද දවසේ නුඹලාට සියලු ආශ්‍රවක්ෂේ කරන ධර්මපරියාය දේශනා කරන්නෙමි. හොඳට අහන්න, හොඳට සවන් දෙන්න, හොඳට මෙනෙහි කරන්න. එහෙමයි ස්වාමීන් වහන්ස, භික්ෂුන් වහන්සේලාගේ පිළිවදන් දීමෙන් අනුතුරුව උන්වහන්සේ දේශනාවට වදාලා සියලු ආශ්‍රවක්ෂේ කරන්නේ සියලු ආශ්‍රවක්ෂේ වන්නේ කුමක් දැනගැනීමෙන්ද කුමක් දැක ගැනීමෙන්ද? ඒ වගේම කුමක් නොදැනීමෙන් කුමක් නොදැකීමෙන් ආශ්‍රවක්ෂේ නොවන්නේද? මේ ආදී හඳුන්වා දෙමින් උන්වහන්සේ පැහැදිලි කරනවා. ජානතු වහං භික්ඛවේ පස්සතු ආසවානං අයං වදාමි. දන්න කොට දක්න කොටම දන්න කෙනාටම දකින කෙනාටම ආශ්‍රවයන්ගේ සේවීම කියමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ, නොදන්න කෙනාට නොදකින කෙනාට, නොදන්නවට නොදක්නවට ආශ්‍රවයන්ගේ සේවීමක් නොකියමි. කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ, කුමක් දැනගැනීමෙන් කුමක් දැකීමෙන් ආසවානං කයෝ හෝති ආශ්‍රවක්ෂේවිද, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. ඒ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. නැවත ඒ කොටස පැහැදිලි කළොත් යෝනිසෝ මනසිකාරය යනු අයෝනිසෝ මනසිකාරය යනු කුමක්දැයි නොදන්නේද නොදක්නේද ඔහුට ආශ්‍රවක්ෂය කළම හැක්කේවි. යමෙකු යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය යනු කුමක්දැයි දන්නේද දක්නේද ඔහු විසින්ම ආශ්‍රවක්ෂය කරන්නේ වේ. අයෝනිසෝ මනසිකාරය යමෙකු භාවිත කරන්නේ නම් අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝසු, නුනුවණින් මෙනෙහි කරන්නේ නම් අනුපන්නා චේව ආසවා උපජ්ජන්ති, උපන්නා චේව ආසවා පවට්ටන්ති. නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වෙනවා. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝසු, අනුපන්නා චේව ආසවා නෝපජ්ජන්ති, උපන්නා චේව ආසවා පහියන්ති. යෝනිසෝ මනසිකාරය භාවිතා කළොත් ඒ අනුව මෙනෙහි කළොත් නූපන්නාශ්‍රව නූපදිනවා. උපන්නාශ්‍රව වෙනවා. උපන්නාශ්‍රව දුරු වෙනවා. නූපන්නාශ්‍රව නූපදිනවා. උපන්නාශ්‍රව දුරු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවක්ෂේ කරන්නට ඕන කරන දැනගත යුතු දැකගත යුතු දේ උන්වහන්සේ දක්වා හඳුන්වා දුන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙකෙන්. අයෝනිසෝ මනසිකාරයේ භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව උපදිනින් උපන් ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝ මනසිකාරයේ භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව උපදිනින් උපන් ආශ්‍රව ප්‍රහීන වෙනවා, සිදී යනවා. මේ සූත්‍රයේ මෙතනින් එහාට ඒ ආශ්‍රවක්ෂය කරන හැටි යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීම හා පවත්වා ගැනීම පිළිබඳව පැහැදිලි කරමින් දර්ශනයේ පහකල යුතු ආශ්‍රව, සංවරයෙන් පහකල යුතු ආශ්‍රව, ප්‍රතිවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව, ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව, පරිවර්චනයෙන් දුරු කළ යුතු ආශ්‍රව, විනෝදනයෙන් දුරු කළ යුතු ආශ්‍රව, භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කියලා සත් ආකාරයකින් මේ දේශනාව සිද්ධ කරලා තියෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳව කතා කරන්නට පෙර අපි විසඳගත යුතු, තේරුම් ගත යුතු කරුණු කීපයක් තියෙනවා. ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව ගැන අපට ගෝචර වෙන්නේ නැහැ. ආශ්‍රව කියන්නේ මොනවද කියලා නොදන්නවා නම්, ඒ වගේම ඒක දුරු කරන්න ඕන කියන කැමැත්තක්, වමනාවක්, වීර්යයක් උපදින්නේ නැහැ. ආශ්‍රව වලින් වන හානිය විපත නොදන්නවා නම්, දැන් අපි හුඟක් දෙනෙක් ආශ්‍රව හඳුනන්නේ නැහැ. ආශ්‍රව නිසා වන විපත භයානකකම හඳුනන්නේ නැහැ. එනිසා දුඟාක් මැලුම් කරලා තියෙන්නේ ආශ්‍රවවලට. ආශ්‍රව ඇති තැනමයි තණ්හාව උපදිලා තියෙන්නේ. තණ්හාව නිසාමයි නැවත නැවත දුක ඇති වෙලා තියෙන්නේ. එනිසා ආශ්‍රව කියන්නේ මොනවද කියලා කලමුකට හඳුනා ගන්න තෝරන නිවන් දකින්න යන හැම කෙනෙක්ම මේ සූත්‍රයෙන් තවත් විදිහකට ගත්තාම පැහැදිලි කරලා තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගය. මඟ උපදවාගෙන එවන් මාර්ගය වඩමි. කාමාසව, භවාසව, අවිද්‍යාසව ආදී න්‍යාසව ධර්මයෝක්ෂය කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙලයි ත්‍රිශික්ෂා මාර්ගයයි මේ සූත්‍රය තුළින් දේශනා කරන්නේ. එනිසා ඔබ අප හැමෝටම මේ සූත්‍රය තරම් අනගි දේශනාවක් තවත් නැති තරම්. එනිසා මේ ධර්මයට මුලවට සවන් දෙවන්නට ඕන. අර අපි මතක් කළ සති නිමිත්ත මත හොඳට සිහිය තබමින් මේ ධර්මයට සවන් දෙන්න සිහිය පිහිටුවාගෙන සිහි නුවණ එකතු කරගෙන එතකොට මේ භාවනාවක් වේවි මේවා ප්‍රතිඵල ළඟා කරලා දෙන අමාසුවේ සලසලා දෙන ධර්මානුකූලව සලසා දෙන අවස්ථාවක් වේවි. ආශ්‍රව ආශ්‍රව කියලා තියෙනවා මේ ආයුර්වේදී යම් යම් බෙහෙත් වර්ග කලවල මුත්‍තිවල දාලා බොහෝ කාලයක් පල් කරන දේවල් වලට කියන ආශ්‍රව කියලා. බොහෝ කාලයක් පල් වෙවි පල් වෙවි පවතින දේට ආශ්‍රව කියලා. ඒ වගේම අපේ සිත් වල බොහෝ කාලයක් නැවත නැවත ඇසුරු වෙන නැවත නැවත ඇසුරු වන දේටයි ආශ්‍රව කියලා කියන්නේ. නැවත නැවත බොහෝ කාලයක් ඇසුරු කළ දේ ආශ්‍රව. අපි නැවත නැවත බොහෝ කාලයක් නිරන්තරවම ඇසුරු කළේ මොනවාද? කාමාශ්‍රව, භවාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව පිළිබඳව වර්ගීකරණයක් කරනවා. කාමාශ්‍රව, භවාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. හැබැයි මේ සූත්‍රයේදී නමින් කියවෙන්නේ ආශ්‍රව තුනයි. කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව අපට ඉදිරියට කියවෙනවා. දිඨාශ්‍රවය කියවෙන්නේ නැහැ. ඒ මෙහි නැති නිසා නෙවෙයි. දර්ශන පහතබ්බා කියනකොට දර්ශන ඥානය පහළ කරගන්නකොට සෝවාන් මාර්ග ඥානයයි දර්ශන ඥානය කියලා කියන්නේ දර්ශනය කියලා කියන්නේ. දර්ශන ඥානය පහළ කරගන්නවා කියන්නේම දිඨාසවේ සිඳ බිඳ දෙමින්. එනිසා මෙතනදී මාර්ගය ත්‍රිශික්ෂා මාර්ගය බැවින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ හමු වෙන්නේ මෙතනින් එහාට. මාර්ගය කියන්නේ මොකද්ද කියලා අපි පැහැදිලි කරලා තියෙනවා බොහෝ වාරවල. අවශ්‍ය වුණොත් අපි ඉදිරියේ ගැන නැවත කතා කරමු. ඒ නිසා එතන ඉඳලා දුරු කරන්න තියෙන්නේ මාර්ගය උපදවා ගත්ත කෙනාට දිඨාසවේනේ. දිඨාසවේ දුරු කරමිනුයි මාර්ගඥානේ ඉන්නේ. මාර්ගයේ උපදින්නේ මාර්ගයෙන් පන් කෙනාට ඉතුරු වෙලා තියෙන්නේ කාමාසව, භවාසව, අවිජ්ජාසව දුරු කරා. සීල සමාධි ප්‍රඥාවෙන් කරන්නේ ඉතින්. දැන් කාමාසව මොනවද? කාමාසව කියලා කියන්නේ අපි නැවත නැවත ඇසුරු කළේ කාම වශයෙන් මොනවද? අපි රූපය නැවත නැවත ඇසුරු කළා. ශබ්දය, ගන්ධය, රසය, පහස මේ කාම වස්තු, කාම සංකල්ප නැවත 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 ඇසුරු කළා. අතරම් නැතුව සසරේ බොහෝ කාලයක් ඇසුරු කළ දෙවි. නැවත නැවත බොහෝ කාලයක් ඇසුරු කළ නිසා කාම වශයෙන් ඇසුරු කළ දෙයට කියනවා කාමාශ්‍රව කියලා. රූපාදී වූ කාම වස්තුන් හා කාම සංකල්ප. කාම කියලා කියන්නේ පංච කාම කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පහටයි කියලයි හුඟක් දෙනෙක්ගේ දැනුම. හැබැයි මේ පහට කියන්නේ පංච කාම නෙවෙයි පංච කාම ගුණිත. කාම කියලා හඳුන්වලා තියෙන්නේ මේ පිළිබඳව පවතින සංකල්ප රාගයටයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය කියලා තියෙන්නේ සංකල්ප රාගයටයි. සංකප්ප රාගය පුරුෂස්ස කාමෝ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. ඒ කාමයේ උපදින්න තියෙන වස්තු උපකාරක වස්තු රූප ශබ්ද ගන්ධ රස පහස. යම් විදියකින් රූප ශබ්ද ගන්ධ රස පහස කාම වුණා නම් කාමයෙන් මිදුණු රහතන් වහන්සේ නමකට ආර්යයන් වහන්සේ නමකට මගඵලලාභී කෙනෙකුට වාසය කරන්න අමාරු වෙනවා. උන්වහන්සේලාට රූපේ ශබ්දේ ගන්ධේ රසේ පහස අරමුණු වෙනවා. එයින් තොර වෙලා නැහැ. උන්වහන්සේලාට ඒ අතර වැඩි සිටියා. සවස් නුවර තිබුණු ජේතවනාරාමයේ පූර්වාරාමයේ ගැන ඔබ අහලා ඇති. මෙවන් සුවිසල් මාලිගාවන් බඳු ආරාම. පූර්වාරාමයේ විතරක් දිමට අතුරා තිබුණු අදුම වටිනාකමින් යුක්ත පළස ලක්ෂයක් පමණ. දැන් අපි මේ වස්තු කාම වශයෙන් ගත්තනම් කෙනෙක් බුදුහාමුදුරුවන්ටත් චෝදනා කරන්න තුන කාමයෙන් මිදිලා නැහැ කියලා. ඒ මේ සම්පත් මේ වස්තු චේතවනාරාමයේ පූර්වාරාමයේදී මේ මහාරාමවල තිබුණා. නමුත් උන්වහන්සේලා සංකප්ප රාගයෙන් යුක්ත වුණේ නෑ ඒ වස්තු අරගෙන. ඒ සියල්ල උන්වහන්සේලාට පෙනුනේ ධාතුවක් මිස වෙනත් යමක් හැටියට නෙවෙයි. එනිසා උන්වහන්සේ හැම තැනකම උපේක්ෂා සහගතයි. එතකොට කාම කියලා කියන්නේ වස්තු කාරණා මත පවතිනක් නොවේ. ඒ අරමුණ සිතේ උපදවා ගන්න සිතේ උපදින සංකල්පමය රාගයයි කාම කියලා කියන්නේ. අපි නැවත නැවත මේවා සිදු කරනවා. දැන් අපි සමහර වෙලාවට පැවිදි වෙනවා දෙමව්පියෝ නෑදෑයෝ වැඩිහිටියෝ දේපල අමුදරුවෝ සමහර වෙලාවට අතහැර දාලා වස්තුන්ගෙන් මිදෙනවා. වස්තුකාම ඒ වුණාට ඒ වස්තු සම්පත් අරඹයා තාම සංකල්ප පහළ වෙනවා නම් කාමයෙන් මිදුණා කියන්නේ තාම කාම සහිතයි. දැන් ඔබ කාම වස්තු සම්පත් අතහැරලා අද මේ ස්ථානෙට ආවේ නමුත් එහෙ සිහි නොවෙනවා නෙවෙයි. අතහැරලා ආපු දේ සිහි වෙනවා. දුවා දරුවෝ ගැන දීපල ගැන වත්ත පිටිය ගැන වරින් වර මතක් වෙනවා. කාම සංකල්ප උපදිනවා. එනිසා කාමයෙන් මිදුනේ නැහැ, මිදිලා නැහැ. දැන් අපිට නැවත නැවත ඇසුරු වෙන දෙයක් මෙන්න මේ කාම සංකල්ප. කාම ආශ්‍රව නැවත නැවත ඇසුරු වෙනවා. නැවත නැවත ඇසුරු වෙනවා. ඊළඟට භවස්රව. භවස්රව කියලා කියන්නේ මොනවද? දැන් ලෝකේ සමහර අවස්ථාවල සමහර කෙනෙක් මෙන්න මේ කාමයන්ගේ ආදීනව දකිනවා. කාමයන්ගේ ආදීනව දැකලා බියකරු බව දැකලා කාමයන්ගෙන් මිදෙන්න ධ්‍යාන වත් පිළිවෙත් පුරනවා. එහෙම පුරන අය කාමයෙන් මිදිලා කාමයන්ගෙන් මිදිලා කාම සංකල්පයන්ගෙන් මිදිලා රූපේ අරූපී ධ්‍යාන උපදවා ගන්නවා. මෙන්න මේ රූපී අරූපී ධ්‍යාන වලට පත් වෙනකොට ඒ ධ්‍යාන මට්ටමේදී ඒ බඹලෝ බ්‍රහ්ම ලෝක මට්ටමේදී ලොකු එල්ම ඇසුරක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අපට තියෙන්නේ කාමාශ්‍රව මිසක් එබඳු රූපී අරූපී භාශ්‍රව නැහැ කියලා. නමුත් එහි ඇති බව ඔබට ලැබිච්ච අත්දැකීමක් මා පෙන්නලා දුන්නොත් ඔබට මතක් වේ කොච්චර ඇසුරක්ද, කෙලෙස් ඇසුරක්ද භවය පිළිබඳව තියෙන්නේ කියලා. ඔබ මෙතෙක් කාලයක් ජීවිතේ කුමන හෝ කමඨහනක් වඩමින් භාවනා කළ කෙනෙක් නම් ඔබට මේ අත්දැකීම ඇති. ඔබ නිතර බලන්න සමහර වෙලාවට ඔබට මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහෙන් එන අරමුණු අතහැරිලා ඔබේ මනස නිදහස් වෙච්ච අවස්ථාවක් අපි ළඟට ඇවිල්ලා සමහර කියනවා හරි ආලෝකයි, අහස පාවෙනවා වගේ කිසි බරක් නෑ, කය වෙන මුකුත් දැනුනේ නෑ, හරි සුවයි, හරි පහසුයි ඒ වෙලාවේ. දැන් බලන්න මේ මොකද්ද? මේ කාමයෙන් මිදෙනකොටම මොහොතකට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පංචකාමයෙන් කාම සංකල්පයෙන් මිදෙනකොටම දැන් සුවය කොච්චර ගැඹුරුද? සමහර වෙලාවට ඒ වගේ තත්පර ගණනකට ලැබුණු ඒ ඇසුර හොය හොයා අවුරුදු ගණන් භාවනා කරන අය ඉන්නවා. අනේදා ලැබිච්ච සාන්තිය, එදා ලැබුණු සුවය, එදා ලැබුණු පහසුව සොයමින් භාවනා කරන අය ඉන්නවා. ඒ ලැබුණු අත්දැකීම නැවත වතාවක් අත්දැකීම. බලන්න අපි මේ කාම ලෝකයට බැඳිලා තියෙනවා පංචකාමයට. යම් දවසක මේ පැත්තෙන් නැතහැරලා ඒ පැත්තට ගියොත් මේක වඩා ලොකු ඇසුරක්, ලොකු කැමැත්තක්, ක්ලේශයක් ඒ අනුවේ ආපදිනවා. දැන් එක මොහොතකට සිත දිලිච්ච වෙන්නේ මොහොතේ දැනුම පහසුවට ඔබ කොච්චර ඇලුම් කරලා දිනවද බලන්න. ඒ ඇසුර නැවත නැවත ලබන්න කොච්චර කැමැත්තෙන්ද ඉන්නේ කියලා බලන්න. නැවත නැවත ඇසුරු කරන්න කොච්චර කැමැත්තෙන්ද ඔබ ඉන්නේ කියලා බලන්න. මේ පංචකාමයටත් වඩා ලොකු ඇලීමක්, බැඳීමක් ඇති වෙනවා ඒ ඇති වෙන කාමයේ මිදුණු අවස්ථාවේ. කාමයෙන් මිදුණු අවස්ථාවේ භවස්රව රූපී අරූපී අවස්ථාවන් ධ්‍යාන සමවත් බබලෝ තල ඇසුරු කොට ඇති යාශ්‍රය ඇසුර භවස්ස කාම ලෝකයේ ඇසුරු කොට ඇති ඇසුර කාමස් රූප අරූප ලෝක ඇසුරු කොට භව ඇසුරු කොට ඇති ඇති ආශ්‍රව භවාශ්‍රව ඊළඟට තියෙනවා දිඨාසවය කියන එක. දිඨාසව කියලා කියන්නේ දෘෂ්ටිමය ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවය ඇති තැන දිඨාසවය උපදින්න. හැබැයි අවිද්‍යාශ්‍රවය පවතින්න පුළුවන් දිඨාසවය සිදු වෙලා. මේ දෙක ටිකක් ආසන්නව පවතින ධර්මතා දෙකක්. ඒ නිසා මේ දෙක ටිකක් එකතු කරගෙන කතා කරන්න වෙනවා. දිඨාසවය කියලා කියන්නේ ආත්ම පුද්ගල භාවයෙන් ගන්න බව, සත්ව පුද්ගල භාවයෙන් දකින බව, සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් මම මගේ වශයෙන් දකින ස්වභාවය. මෙන්න මේ ස්වභාවය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ ධර්මතා දෙකක් තියෙනවා. එකක් තියෙන සැබෑ ස්වභාවයේ සඳහන් නැතිම දෙයක් මවල පෙන්වනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව ස්වභාවය. අපි ඒකට පුංචි නිදර්ශනයක් අතීතයේ ඉදිරිපත් කරලා තියෙනවා ඔබට. එක වෙල් යායක් තියෙනවා. මේ වෙල් යාය මැද මනුෂ්‍යයෙක්ගේ ස්වභාවයක් පේන්න තියෙනවා. දැන් උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන පිරිසක් මේ මාවත දිගේ වෙල් යායමෙන් එති මාවත දිගේ ඇවිල්ලා ඒ වෙල් යාය ආසන්නයේ සිරමැති ගසක් යට නතර වෙනවා. නතර වෙලා බලනකොට ඒ අයට පේනවා වෙල් යාය මැද මිනිස්සෙක් ඉන්නවා. මේ වෙල් යාය මැද මිනිස්සෙක්ව දකින මේ මිනිස් සමූහය අතර මේ මිනිස්සයා පිළිබඳ වාද විවාදයක් ඇති වෙනවා. එක්කෙනෙක් කියනවා මේ මිනිස්සයා මවලා තියෙන්නේ සත් ඊශ්වරයා. ඊශ්වර නිර්මාණවාදී. තව කෙනෙක් කියනවා නෑ නෑ මිනිස්යාව මෙව්වේ දෙවියන් වහන්සේ දේව නිර්මාණවාදී. තව කෙනෙක් කියනවා නුඹලා වැරදි ඔය මිනිස්යාව මෙව්වේ බ්‍රහ්මය බ්‍රහ්ම නිර්මාණවාදී. ඔය මිනිස්යාව කවුරුවත් මෙව්වා නෙමෙයි ඉමේ පහළ වුණා අහේතුක අපත්‍යවාදී. තව කෙනෙක් කියනවා මේ ওই මිනිස්යා උතනට ආවේ පෙර ලෝකයක ඉඳලා පෙර භවයක ඉඳලා උතනට ආවේ. තව කෙනෙක් කියනවා ওই මිනිස්යා උතනින් මෙරිලා කරලවට යනවා. තව කෙනෙක් දකිනවා මේ මිනිස්යා හරි ලස්සනයි හරිම සුන්දරයි. ඒ මිනිස්යාට අයිති කරගන්න නැත්නම් කාම අදහසක් ඇති කරගන්න. තව කෙනෙක් කියන ඔය මිනිස්සයා උතන තියන්න වටින්නේ මරලා දාන්න ඕන. ද්වේෂ සංකල්පයේ උත්තරයි. තව කෙනෙකුට හිතනවා අනේ මිනිස්සයා හරි සාන්තයි හරි සිල්වත් හරිම සංවරයි බලන්නකෝ ඉන්නේ ඇටි කෙලවෙන්නේවත් නැහැ. එහෙම සාන්ත සංවරයයට දන් හෙන්නක් බෙදාගත්තත් හරි පිං සිද්ධ වෙනවා, වැඩ පුදාගත්තත් පිං සිද්ධ වෙනවා. පිං හිතක් පහළ කරගන්න. තව කෙනෙක් ඔය මිනිස්යාගේ කෙසුත් අසුබයි, ලොකුම අසුබයි අසාරයි දුගඳයි පිළිකුල්. නියදත් සම්මස්නාරණියා සුබයි අසාරයි දුගඳයි පිළිකුල්. තව කෙනෙක් කියනවා නේ ඔය මිනිස්යාගේ හැත් අනිත්‍යයි, ඔය මිනිස්යාගේ මනස් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි. ඔන්න මිනිස්යා පිළිබඳව විවිධ සංකල්ප තියෙනවා. මෙන්න මේ අතරේ දකුණු දිශාවේ ඉඳලා උතුරු දිශාවට එන සත්පුරුෂ මිනිස්සේ අර වෙල්ලියාවේ පසු කරගෙන මේ නිවන ඇති ගාලඟ දෙන්නේ. ආවහම අර අය අහනවා, ඔබ දැන් අර වෙල්ලියාවේ මැද පහු කරගෙන ආවේ, එතන ඉන්න මිනිස්යා මහා බ්‍රහ්මයා මවපු කෙනෙක් නේද? පින්වත ඔබේ අදහස වැරදි, ඔබ මිත්‍යා දෘෂ්ටිය. එතකොට අනිත් කෙනා කියන ඒ මිනිස්යාව දෙවියන් වහන්සේ නේද මැව්වේ? පින්වත ඔබේ අදහසක් වැරදි, ඔබ මිත්‍යා දෘෂ්ටිය. අනිත් කෙනා කියන එක ඊශ්වරයා නේද මැව්වේ? පින්වත ඔබේ අදහසක් වැරදි, මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න. අනිත් කෙනා කියනවා කවුරුවත් මැව්වන්නේ ඉබේ නේද හටගත්තේ? පින්වත ඔබේ අදහසක් වැරදි, මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න. ඉතින් තව කෙනෙක් කියනවා ඔය මිනිස්යා පෙර භවයේ ඉඳලා නේද උතන්ට ආවේ? පින්වත ඔබේ අදහස වැරදි, ඔය මිනිස්යා ඔතනින් මැරිලා පරලොවට යනව නේද? පින්වත ඔබේ අදහසත් වැරදි. පින්වත ඔය මිනිස්යාගේ කෙස්ලොන් නියදත් ආදී සියලු දේ අසුභය අසාරයි නේද? පින්වත ඒකෙත් ඇත්තක් නේ? අනේ මිනිස්යා හරි සිල්වත් නේද? එයාට යමක් වැන්දොත්, පිළිවෙත් පූජා කළොත් දුකින් සිද්ධ වෙනවා නේද? පින්වතෝ එයා අදහසෙත් එච්චර සත්‍යයක් නේ? ඒ මිනිස්යාගේ ඇහැ කන නාසය මේ ආයතන සියල්ලම අනිත්‍යයි නේද, දුකයි නේද, අනාත්මයි නේද? පින්වතෝ ඔබ දකින දැක්මෙත් වැරද්දක් තියෙන, මිත්‍යා දෘෂ්ටියක් තියෙන. මේ හැමෝගෙම ප්‍රකාශන ප්‍රතික්ෂේප කරනවා අර දකුණු දිශාවේ ඉඳලා අපේ. එතකොට අර මිනිස්සු කියනවා ඔබ මහා මෝඩේ, අඥානේ, අපි කියපු කියපු දේ ප්‍රතික්ෂේප කළා. එහෙනම් මොකද තියෙන්නේ? මොකද ඔබට ඔය මිනිස්යා ගැන කියන්න තියෙන්නේ? එයා කියනවා හිංගතනේ මට නුඹලත් එක්ක වාද විවාද කරලා වැඩක් නැහැ, එන්න යන්න මාත් එක්ක. එයා පහසු කෙටි මාර්ගයකින් වෙලමැදට මේ පිරිසව එක්කගෙන යනවා. එක්කරගෙන ගියාම මේ අයට ලං වෙන්න ලං වෙන්න පෙනෙන්නේ කවුද ඉන්නේ? හඹේ ඉන්නේ. ඉන්නේ කවුද? හඹේ. දැන් හඹේ ඇති තැන මේ අය මිනිස්සෙක් ඉන්නවා කියන අදහසක් ඇති කරගන්න. මිනිස්සයා කියන අදහසක් ඇති කරගෙන ඊට සාපේක්ෂව තමයි මෙවුම් වාදයක් පිළිබඳව කතා ඇති වෙන්නේ. අනිත්‍ය වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ කොමන ආකාරයකින් හෝ අර සංකල්ප ගොඩ නැගුනේ සියල්ලම මිනිස්යා කියන තැනට සාපේක්ෂකවනේ. දැන් මිනිස්යෙක් කියලා දැක්කෙ මොකද්ද? හඹේ. දැන් අර මං කියපු වැරදි දෙකම මෙතන තියෙනවා. එකක් පඹයා පඹයා හැටියට නොදැනීම. ඔන්න ඇත්ත ඇතිසැටියෙන් තියෙන ආකාරය වැරදුනා. නැතිම දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නවා. මිනිහෙක් ඉන්නවා කියලා, මිනිහෙක් කියලා දෙයක් කෙනෙක් නැති තැන මිනිහෙක් ඇති බව අදහසක් ඉපැද්දුවා. මෙන්න අවිද්‍යාවේ ස්වභාවය. යථාර්ථයේ ඇත්ත වහලා නැතිම දෙයක් ඇති හැටියට පෙන්නනවා. දැන් බලන්න ඔන්න අවිද්‍යාසය ගැන අපි කතා කළොත් මේ අවිද්‍යාව ඇති තැන ඒක ස්වභාවය නොදැනගත්තු සමේ කැපදෙන මිනිස්සේ කියන අදහස එනවා. මිනිස්සේ කියන අදහස පද්දලා දෙනවා. අවිද්‍යාවේ ස්වභාවය සත්ව පුද්ගල ආත්ම භාවය මේ බඳුයි මේ ශාසනයේ. මේ ශාසනයේ තියෙන සත්ව පුද්ගල ආත්ම භාවය පිළිබඳව කතා කරන්නේ සංකල්පයක් දෘෂ්ටියක් ඇදියට. යථාපි අංග සම්භාරා රතෝ සද්දෝ තීච්ඡති. ප්‍රත්‍ය කියන නමක් උපදිනවා, අදහසක් උපදිනවා ඒ රෝද ආදී අංග ප්‍රත්‍ය ඇදෙන. අංග ප්‍රත්‍ය ඇදෙන රතේ කියන අදහසක් උපදිනවා. ඒවං සම්දේසු ධම්මේසු හෝති සත්වෝති සම්මුති. මේ ස්කන්ධයන් වේ ඇදෙන සත්ව සම්මුතියක් හටගෙන තියෙනවා. බඹයා ඇදෙන මනුෂ්‍යය කියන සංකල්පයක් ඉදිරියලා තියෙනවා, අදහසක් ඉදිරියලා තියෙන එක අදහසක් තමයි. නමුත් මේ අදහස හරි ගැඹුරුයි. මිදෙන්න අමාරු, ලේසියෙන් ගැලවෙන්න බැරි දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටියට වැටුණාම ඇති වෙන ඇසුර තමයි දිඨාසෝ කියලා කියන්නේ. ලෝකය සාස්වතයි, වෙනස් නොවී පවතින ලෝකේ සාස්වතයි කියන අදහසක් එනවා. ලෝකය වෙනසිනවා, ලෝකේ අසාස්වතයි. ඒ වගේම ලෝකේ කෙලවරක් තියෙනවා, අන්තවාදෝ අනන්තවාදෝ. ලෝකේ කෙලවරක් නැහැ. ඊළඟට ලෝකේ සාස්වතයි කියන අදහසක් උපදින්න පුළුවන්, ලෝකේ අසාස්වතයි කියන අදහසක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ සාස්වත උච්ඡේද දෘෂ්ටි ඇත නැත කියන බව. ලෝකේ කෙලවරක් තියෙනවා කියලා කියන්න පුළුවන්, ලෝකේ කෙලවරක් නැහැ කියලා කෙනෙකුට කියන්න. ඊළඟට ලෝකයේ පිළිබඳව මේ ආකාරයේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. මොනවද? මේ සත්‍යය මරණින් මත්තේ උපදිනවා. මේ සත්‍යය මරණින් මත්තේ උපදිනවා. මේකත් මේ දෙල්ඨාසුය. සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නෑ. සත්‍ය මරණින් මත්තේ උපදිනවා කිව්වත් ආශ්‍රයයක් උපදින්නේ නෑ කියලා කිව්වත් දිඨාසයක් දෘෂ්ටියක්. මෙන්න මේ විදිහෙන් ආශ්‍රව ධර්ම අර සත්ව පුද්ගල භාවය තුල අපසුල උපදින්න පහළ වෙන්න පුළුවන්. මෙන්න මේ ඇසුර අපි නැවත නැවත ඇසුරු කරලා තියෙනවා සත්ව පුද්ගල භාවයේ මත. ඒ සත්ව පුද්ගල භාවයෙන් අපට ඇසුරු වෙන ඒ ආශ්‍රවය තමයි දිඨාසෝ කියලා කියන්නේ. දිඨාසව කියලා කියන්නේ ඊළඟට ඒ දිඨාසවයට හේතුව අවිජ්ජාසවය. අපි දැන් මේක පැහැදිලි කරලා දුන්නා නිදර්ශනයක් සත්ව පුද්ගල භාවයේ පෙන්වන බව, සත්ව පුද්ගල භාවයෙන් දකින බව යථාර්ථයේ වහලා. මෙන්න මේ සත්පුද්ගල භාවයෙන් දැන් අපි ඒක අනිත් පැත්තට ගත්තොත් යථාර්ථය නොපෙන්වා වසා නැති සමේ කැතිදෙන මිනිස්සෙක් කියන ස්වභාවය පෙන්වනාම මිනිස්සයා ඉන්නවද නැද්ද, මිනිස්සයා මැරෙනවාද නැද්ද, මිනිස්සයා මැරිලා උපදිනවාද නැද්ද, මේ ආදී මනුස්ස සත්ත්ව සංකල්පයේ මත, ලෝක සංකල්පයේ මත විවිධ අදහස් ඇති වෙන්න පුළුවන් දෘෂ්ටි. ඊළඟට මේ මිනිස්සයා පදනම් කරගෙන ඇති වෙන්න පුළුවන් කාම සංකල්ප. මිනිස්සයා ප්‍රිය කරන දේ, අප්‍රිය කරන දේ, සතුටු වෙන දේ, අසතුටු වෙන දේ. ඊටත් වඩා වැඩි වැඩියෙන් සතුටු වෙන්න පුළුවන් වැඩි වැඩි සම්පත් ඇති කියලා මෙන්න මේ තැන්වල ඒ සම්පත් තියෙනවා කියලා භව වශයෙන් ආසාව හට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් උපදින සතර ආකාර ආශ්‍රවය තමයි සබ්භාසව කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්න ඕන නිබඳු ආශ්‍රව වල තියෙන භයානක කම මොකක්ද? ඒක හඳුනාගත්තට පස්සේ අපිට අපි ආශ්‍රව දුරු කරන්න උත්සාහවත් විය යුතුද නැද්ද කියන උවමනාව කැමැත්ත උපදිනවා. අපි ඒ පිළිබඳව කුංචි විවේකයක් අරගෙන විවේක කාලයෙන් අනතුරුව ඒක කතා කරනවා. ආසවක්සේ කරන පිළිවෙත ප්‍රතිපදාව පිළිබඳව, ඒ දර්ශනය පිළිබඳව අද දවසේ පුරා යන සම්පූර්ණ කරගන්න.